නැහැ තේරුණා අවසරයි.
හා
තෙවෙනි ප්‍රශ්නේ ආවේ අඳුනේ භවය කියලා මෙතන වචනේ පාවිච්චි කරනවා. මේ භවය කියන එක අපිට සාමාන්‍යයෙන් අර ඉන්ද්‍රියට ගෝචර එහෙම නිකන් සාමාන්‍ය අපි කියන්නේ මං කියන්නේ අද ඉන්න කාලේ මට එකපාරට වැටහෙන වචනයක් නෙවෙයි. ඒක සමහරවිට
ඇත්තටම
බලන්න
දැන්
ඒක
මෙතන
කොහොමද
භවය කියලා අපි භවය කියලා කතා කරන්නේ සිංහලෙන්. මෙතන කියන්නේ උපාදාන පත්‍ය භව. එතකොට භව කියලා කිව්වන් පස්සේ ඒ හට ගැනීම මාත්‍රය. එතකොට ඒ හට ගැනීම මාත්‍රය අර උපාදානයේ නිසා නැවත නැවත අර දේවල් අල්ල ගන්නකොට යලි යලි සක්‍රිය වෙන හැටි. දැන් අපි මේක ඉහතදිත් කතා කළා මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙනවා. ඒ සංස්කාර ධර්මයන්ට ස්ථිරසාර දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. ඒක මේ කවුරුවක් ඒක අහෝසි කරන්න ඕනේ නැහැ. ඒ ධර්මයේම පවතින එක්තරා ලක්ෂණයක්, අනිවාර්ය ලක්ෂණයක් තමයි වහා බිඳී යන්නේ. දැන් වහා බිඳී ගියාම මේකේ පරම්පරාව පවතින යම් පදනමක් තියෙන්න ඕනනේ. අන්නේ පදනම සවිඥානික පංචස්කන්ධයක ওই පදනම ගොඩ නැගෙන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් වෙනත් දෙයක් අපි හිතමු ගහක් ගත්තන් පස්සේ ගහේ තියෙන රූප කොටාසත් ඇති වෙච්ච සැනින් බිඳෙනවා. හැබැයි ඒ ගහේ රූප කොටාස ඇති වෙච්ච සැනින් බිඳෙනකොට අභිනව රූප කොටාස හටගන්නවා. ඒ හටගන්නේ 'ඉර්තු නියාමයේ' මත. එතන මේ කියන අවිජ්ජා පත්‍ය කතාව චිත්ත නියමයක් මොකක්වත් නැහැ. හැබැයි මේ විඥානයේ සහිත ස්කන්ධ පරම්පරාවක පැවැත්මේදී අර කියන ඍතු නියමයේ විතරක් නෙමෙයි මෙතන කම්ම නියම, චිත්ත නියම, බීජ නියම, ඍතු නියම, ධම්ම නියම මේ සියල්ලක් බලපවත්තන. අර ගහට බලපවත්තන්නේ ඍතු නියම සහ ධම්ම නියම පමණයි. ඒකට අනිත් ඒවා අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මෙතන සංකීර්ණයි. අන්නේ සංකීර්ණතාවය තමයි බුදුරජාණන් වහන්සේ මේකින් එක පැහැදිලි කරන්නේ.
ඔබ වහන්සේ භව කියන එකට මම මේ යෝජනාවක් කරොත් ඒකට ඒ කියන්නේ ඒක පැරදි වෙන්න ඇති. භවය කියන නිකන් අපි ඉතින් අදාළ ඉතින් ඉතල බැලුවොත් නිකන් අපි ආත්ම කියලා වචනයක් පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ දැන් අපි එතන භවය කියන්නේ උපාදාන කරාම යම් කිසි දෙයක් නිතර නිතර කරාම ඒක අර පුරුද්දකට වගේ යනවානේ හැමෝටම. ඒක උපාදාන වෙනවා කියන්නේ නිකන් ආපහු අපි උපදිනත් ඒක කරන්න උපදිනවා වගේනේ. يعني අපි ගොම්
මස්කලේක සරලව මෙහෙම තේරුම් ගන්නකෝ. දැන් ඔන්න මේ අපි කිය දැන් ඉන්දික මහත්තයාට මම කියනවා මොකක් හරි දැන් මාව හඳුනනවානේ. මාව හඳුනනවා, මාව දන්නවා. දැන් ඉන්දික මහත්තයාට මම කියනවා විනාඩියක් දැස පියාගෙන මනස නිසල්මන් කරගන්න මාව ගැන මා ගැන එකවරක්වත් සිහි කරන්නේ නැතුව එකවරක්වත් මා ගැන මතක් කරන්නේ නැතුව එක විනාඩියක් මනස නිසල්මන් කරගන්න කියලා කිව්වොත් ඉන්දික මහත්තයාට මගේ ගැන සිහි කරන්නේ නැතුව ඉන්න බෑ. දැන් මම යන සිහි කරන්න එපා කියනකොටම ඒක උපාදාන කරලා ඉවරයි. ඒක උපාදාන කරපු ගමන් එතනින් යනට මාව සිහි වෙනවා. එතකොට මේ කියන ක්‍රියාවලිය මේ මහා බරපතල කාරණයක් හැටියට අපට හඳුනා ගන්නවා වගේම ඉතා සූක්ෂම වශයෙන් මේක සිද්ධ වෙනවා හැම මොහොතකම. දැන් අපට කෙස් වැවුනහම ලොකුවට වැවුනහමනේ කෙස් පේන්නේ. හැබැයි මේ කෙස් හැම මොහොතකම වැවෙනවා. ඒ වැවෙන අවස්ථාව අපට පේන්නේ නැහනේ. එතකොට දිවා රාත්‍රී එක වැවෙනවා. හැබැයි වැවුනේ කොයි වෙලාවේද කියලා අපිට හොයන්න බෑ. වැවුනහම පේනවා. අන්න ඒ වගේ උපාදානය ශක්තිමත් වුනහම අපට පේනවා. හැබැයි හැම මොහොතකම සූක්ෂම විදිහට මේක උපාදාන වෙනවා. ඒ උපාදාන වෙන වාරයක් පාසා යලි යලි ඒ අරමුණ නැවත නැවත ග්‍රහණය කරනවා. එතකොට අරමුණු ගැනීම වශයෙන් උත් ඒ උපාදාන පත්‍යා භව කියන එක සිද්ධ වෙනවා. අපි මීට පෙර කතා කරලා තියෙනවා සිහියෙන් යමක් ස්මරණය කරන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්. උපාදානයෙන් සිහි කරන්න පුළුවන්. සිහියෙන් සිහි කරනකොට අපිට පාලනයක් තියෙනවා. අවශ්‍ය නම් සිහි කරන්න පුළුවන්, නැත්නම් සිහි නොකර ඉන්නට පුළුවන්. හැබැයි උපාදානයෙන් සිහි කරනකොට අවශ්‍ය නැති වුණාට සිහි නොකර ඉන්න බෑ. ඒක මතුවෙනවා. ඒ තමයි උපාදානයෙන් මතක් වීම කියන්නේ. ඊළඟට සිහියෙන් සිහි කරනකොට අපිට ඒ කලින් අවස්ථාවේ ඇතිවෙච්ච හැඟීම් වලට අපි වහල් වෙන්නේ නැතුව සිහි කරන්න පුළුවන්. උපාදානෙන් අපි මතක් කරනකොට අපිට පාලනයක් නැහැ. අර කලින් අවස්ථාවේ සිද්ධිය සිද්ධ වෙනකොට යම් හැඟීමක් මතුනන ඒ හැඟීම් ටික ඒ ආකාරයෙන් හෝ ඊට සමීපාකාරයකින් මතුවෙන්නට පුළුවන්. ඒක තමයි උපාදානෙන් අපිට දේවල් මතක් වෙනකොට. එතකොට අන්න ඒ විදිහට අපි යමක් යම් අරමුණක් පිළිබඳව හැඟීමක් ඇති කරගත්තු තැන ඉඳලම ඒ අරමුණ නැවත නැවත මනසට එන්න ගන්නවා. ඒකත් උපාදාන පත්‍ය භව. ඊළඟට ඒක නැවත නැවත ශක්තිමත් වෙනකොට තමයි කෙස් ටික පොඩ පොඩ වැවිලා දැන් කෙස් ගහක් වුණාට පස්සේ මේක බලවත්. ඒ වගේ උපාදානයේ ශක්තිමත් වුණාම මේක වර්ධනය වුණේ කොයි වෙලාවෙද කියලා අපිට තේරෙන්නේවත් නැහැ. හැබැයි හැම මොහොතකම මේක වර්ධනය වෙලා. ඊට පස්සේ තමයි අපිට අර නැවත නැවත මතක් වෙන දේ ප්‍රායෝගිකව ඉන්ද්‍රියන්ට හසු කරගන්නට ස්පර්ශ කරගන්නේ ඕනකම ඇති වෙන්නේ. ඒ ඕනකම ඇති වුණාම තමයි අර කුසල කර්ම හෝ අකුසල කර්ම රාශි වෙන්නේ. ඊට පස්සේ කුසල කර්ම හෝ අකුසල කර්ම රාශි කරගත්තාම එය පාදක කොටගෙන තමයි අර ස්කන්ධ පරම්පරාව නැවත ගොඩ නැගෙන්නේ. ඔය විදිහට හැමතිස්සෙම භව කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
ඔබ වහන්සේ කියන්නේ භව කියන ක්‍රියාවලිය අපිට අර එච්චර විද්‍යාමාන නොවුණට ඒක ප්‍රබල කාරණයක් කියන එක
නේද? ඒක ප්‍රබල කාරණයක්. අර කෙස් වැවෙන්නා වගේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා. දැන් මේ පටිච්චසමුප්පාදය කියන අනෙකුත් කාරණාත් එහෙම තමයි. එතකොට වේදනාපච්චය තණ්හා කියන එක හැම මොහොතකම සක්‍රිය වෙනවා. අවිජ්ජාපච්චය සංඛාර කියන එක හැම මොහොතකම සක්‍රිය වෙනවා. ඒ නිසා තමයි අර සමහර මහාචාර්යවරු එහෙම මේක මේ අතීත වර්තමාන අනාගත කියලා භව තුනකට කඩන්න එක යෝග්‍ය නැ මේ හැමතිස්සෙම සිදුවෙන කතාවකයි මේ කියන්නේ කියන තැනට එන්නේ ඔය හේතුව නිසා. ඒ කියන්නේ මේවා මේ හැම තිස්සෙම හැම මොහොතෙම සිදුවෙන දේවල් මේ කියන්නේ. මේ අංග 12ම ගත්තන් පස්සේ. ඒ නිසා මේ වර්තමානයේ තුල මේ හැම අංගයක්ම ක්‍රියාත්මක වෙනවා. සක්‍රියයි.